ඔව් දැන් ඔතන ප්‍රශ්නයක් එනවා හරි සත්වේක් පුද්ගලයෙක් නොව ආස්වාසයක් තියනවාද සත්වේක් පුද්ගලයෙක් නොව ශරීරයක් තියනවාද සත්වේක් පුද්ගලයෙක් නොව රූපයක් තියනවා කියන කතාවද ඔය කියන්නේ
ඔතන
ඔතන කියන අනිශ්චිතව තියෙන කියලා ඔව් එනිස්ත්‍රය
කරන්නේ කියන්නේ
දැන් මේ කයක් ඇත්ත ඒ කයකට තෘෂ්ණාවක් තියෙනා කියන ඒවා ඔව් අසුරු නොකට
අනිශ්චිතව නොකට
අසුරු නොකට කියන්නේ මොනවද කියන එක ඔය අපි දාන ටික
සත්‍යයේ කුජලෙන් නැත්ද
ඒක අපි දාන ටික එතකොට ඒක විතරද කියන එක තමයි දැන් නුවණින් හොයන්න ඕනේ. දැන් කයක් තියෙනවා සත්ත්වේ පුද්ගලයක් නැති කයක් තියෙනවා කියන එකද ඔය කියන්නේ? හ්ම්? කයක් තියෙනවා තව මොනවා හරි නැති කයක් තියෙනවා කියන එකද ඔය කියන්නේ? හ්ම්?
එතකොට ආයවසෙන්
ගන්න මතයට ආපාරයට ආස්වාස් ප්‍රස්වාස කරේ. ඒක ඔබතුමා කියන එක හරි ආනාපාන සතියේදී. මේක ආනාපාන සතියේ විතරක් නෙවෙයි. කායන උපස්සනාවේ ඔක්කොටම පොදුවේ කියන ටික. ඒකත් අමතක කරන්න එපා. 14ක් තියෙනවා. 14ම මේක කියනවා. එතකොට ආනාපාන ආස්වාසෙම නෙමෙයි. රූපේ කියලා ගන්න මේ ලෝකෙ කිසියම්ම දෙයක් ගන්නවා නම් ඔන්න ඔකට මේක පොදුයි. අපි ආනා ආස්වාසී රූපේ කියලා ගත්ත වෙලාවට ඔය කියන කතාව ගැලපෙනවා. හැබැයි ඒක විතරක් නෙවෙයි. ශරීරේ රූපේ කියලා ගත්තා නම් ඒ වෙලාවට ශරීරේ. එහෙම තේරුම් ගන්න. හරි? අරක වැරදි නෙමෙයි. හැබැයි ඒක එකක් විතරයි. අපිට තේරුම් ගන්න ඕන මේ නැකකින්චි ලෝකයේ කියනකොට මේ ලෝකෙට අයිති ඕනම දෙයක්. තමන්ගේ ශරීරෙ වෙන්න පුළුවන්, බාහිර ශරීර වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි ලෝකේ කියලා ගන්නව නම් ඔන්නෝක උපාදාය නොකරන මට්ටමක් වෙනවා. හරි. ඒක මට වෙන සූත්‍ර වලින් ගලපන්න පුළුවන් මම මේ.
උතන ලෝකේ කියන කොට ඒ සංස්කාර ලෝකේ නේද?
අපි මෙහෙමනේ දැන් හතරක්නේ බෙදලා තියෙන්නේ. දැන් උතන සතිපට්ඨානේ හතරක්නේ බෙදන්නේ. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේ කතා කරන්නේ කායනුපස්සනාව ගැන. එතකොට කායනුපස්සනාවේ ලෝකෙ කියන්නේ කය. හරි? හිතත් නෙමෙයි, වේදනාවක් නෙමෙයි, ධම්මත් නෙමෙයි. කය. කය කියලා ඉතින් අපිට කය කියන එක පොදුවේ ගන්න පුළුවන්, ශරීර වෙන්න පුළුවන්, රූප වෙන්න පුළුවන්. කය කියනවා. දැන් හුස්මටත් කය කියලා කියන්නේ. එපතුමා. ඒ එතකොට ශරීරෙ නෙමෙයි. ඒ වගේ ඕන දෙයක් කය කියලා යම් කිසි දෙයක් ගන්නව නම් මම මං අපි අපේ භාෂාවෙන් කියන්නේ රූප කියලා යම් කිසි දෙයක් ගන්නවා. අපි කය කියලා කතා කරන්නේ නැහැ නේ. මොකක් හරි දෙයක් කියන මට්ටම. හරි? ඒක තමයි අතන ලෝකේ කියලා අදහස් කරන්නේ කායනුපස්සනාවයි. වැදගත්ද? ඒ පිළිගන්නේ නැත්තම් කියන්නේ ඒක කතා කරන්න පුළුවන්.
මට නැත්තේ.
ඔව්.
මට නැත්තම් පංච උපාදානස්කන්ධ
කියන්නේ මොනවද? එයා තේරුම් ගන්න. ಜಾති පහක් තියෙනවා නේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔව්. දැන් පොඩ්ඩක් මේක පැහැදිලි කරගෙන එහාට එන්න. රූප කියන කොටසක් තියෙනවා. වේදනා කියන කොටසක් තියෙනවා. වේදනා කොටස අල්ලනවනේ වේදනානුපස්සනාව. දැන් මේ කතා කරන්නේ අපි කායනුපස්සනාවේ ලෝකෙ කිව්වේ මොකද්ද?
රූප
ගැන. ඒක පැහැදිලිද රූප ගැන කියන එක? හරි. එතකොට අර ටික මෙතෙන්ට දැන් පටලෝ ගන්න එපා. එතකොට මේ රූපය ගැනයි කතා කරන්නේ. පංච උපාදානස්කන්ධේ රූපය ගැන. මල අනිත් එක කතා කරන්න අනිත් සතිපට්ඨාන තියෙනවා.
පංච උපාදානස්කන්ධේ
හතරම ගත්තහම තියේ. දැන් අපි කතා කරන්නේ කායනුපස්සනාවනේ. අනිත් තුනේදී දැන් වේදනාව ගැන කියද්දි වේදනාව ගැන කියනවා. දැන් මේ කතා කරන්නේ ඔව් ඔය විස්තරේම කියනවා. අපි මේ දැන් කායනුපස්සනාවනේ අපි පැහැදිලි කරගන්නේ. ඒකට එතෙන්දි ලෝකේ කියලා කියන්නේ රූප ලෝක. පැහැදිලිද? එතකොට ඒ රූප ඒවයි එක එක අවස්ථා තියෙන්න පුළුවන්. හුස්ම රූපේ කියලා ගන්නවා වෙන්න පුළුවන්. ශරීරේ රූපේ කියලා ගන්න පුළුවන්. සතර මහා ධාතුවේ රූපේ කියලා අදහස් කරපු ගොඩක් ඒවා තියෙනවා. ඒ ඔක්කොම මෙතෙන්ට අයිති වෙනවා. එතකොට මේකේ ප්‍රතිඵලය වෙන්න ඕන නචකින්චි ලෝකේ උපාදීයති. දැන් අපිට එක රූපයක් උපාදාන නොකර හිටියා කියලා මදි. නේද? රූප කියලා මොනවා හරි අහුවෙට වනා රූප ලෝකෙම. අන්න ඒ රූප ලෝකෙන් මිදෙන මාර්ගයක් තමයි මේ කියාවෙන්නේ. නේද? ඒ දර්ශනයක් අපි ඇති කරගෙන මේක හොයන්න ඕන. එතකොට දැන් අපි හිතාගෙන ඉන්න පුළුවන් මං කියේ දැන් හිතාගෙන ඉන්න එකට ගලපන එකයි ධර්මය අපි දකින්න උත්සාහ කරන එක. මේකේ කියලා තියෙන්නේ මොකක්ද? ඒතර අපි හිතන එකටත් ගැලපෙනවා. හැබැයි අපි එතනින් එහාට දකින්නයි මේ මේක හොයන්නේ නේද? නුවණින් හොයන්නේ. එතකොට දැන් ලෝකය කියන එක ගැන ඇත්ත දකින්න විදිහක් නේ මේ කායනුපස්සනාව කියලා වඩන්න කියන්නේ. ඇත්ත අවබෝධ කරගන්න නම් යෙදෙන්න ඕන ක්‍රමයක්. එතකොට ඒක පටන් ගන්නකොටම අපි දැනගන්න ඕන මේක කියා දෙන්නේ ඇත්ත නොදන්න කෙනාට. නේද? මේ රූප ලෝකේ ඇත්ත නොදන්න කෙනාට ඒකේ ඇත්ත දකින්න විදිහක් කායනුපස්සනාවෙන් කියා දෙන්නේ. එතකොට වැඩුවත් එන්න ප්‍රතිඵල ගැනත් අපිට අවබෝධයක් ගන්න වෙනවා. ඒ ප්‍රතිඵල තමයි කියුවේ නචකින්චි ලෝකේ උපාදීයති. ඊළඟට ඒකේ යාවදේව ඥානමත්තා ඥානය පිණිස. සතිය පිහිටීම පිණිස, සිහිය පිහිටීම පිණිස. නේද? ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච. නිස්රේ නොවීන්න සඳහා. නැවය තුන සඳහායි මේක තියෙන්නේ. ඒ නචකින්චි ලෝකේ උපාදීයති සඳහා නේද? ඕක තමයි කායනුපස්සනායි ප්‍රතිපදේ වෙනවා. ප්‍රතිපලේ ගැනත් අදහසක් තිබුණොත් තමයි අපි වඩන එක එතෙන්ට යොමු වෙනවද කියන එක ගැන නුවණක් එන්නේ. එතන මම විශේෂයෙන් පෙන්වන්න හදන්නේ අපි එක රූපයකින් මිදිලා තව රූපයක් අල්ලගත්තොත් හරිද මේකට ගැලපෙනවද කියන එක. නෑ කියන එකේ නුවණක් එන්න ඕන. අපි ශරීරයෙන් මිදලා දෙතිස් කුණු පැල්ල ගත්තා නම් තාම රූපෙට අහු වෙලා. උපාදාන කරන්න දෙයක් තියනවා තමයි. ඔව්. ඒකෙන් මිදෙන්න තව රූපයක් අල්ලගෙන රූප කලාප ටික අල්ල ගත්තා නම් ඒ තාමත් අහු වෙලා. එකක් තේරුම් ගන්නවා. ඒකෙන් මිදෙන්න සතර මහා ධාතු වෙන් කරගෙන අල්ල ගත්තා නම් ඒකත් තාමත් තව දෙයක් තියනවා රූප කියලා දෙයක්. ඒ එතකොට අපිට කියත හැකිද නචකින්චි ලෝකේ උපාදීයති. ඒක ටිකක් නුවණින් විමසන්න. එතකොට ඒ සතිපට්ඨානේ අපිට ඒ විදිහට ටිකක් හොයන්න වෙනවා. ඈ පෙළ දහමට අනුව. අපි අහලා තියෙන්න පුළුවන් දැනට හිතාගෙන ඉන්න පුළුවන් ඒක මොනවද තිබුණා. අපට අවශ්‍ය වෙන්නේ දහම උදව් කරගෙන මේකේ ඇත්ත ඇති හැටි දකින සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඔව්. ලෝකෝත්තර දර්ශනය ඇති කර ගැනීමනේ අපේ අරමුණ. එතකොට ඒකට දහමට අනුවම අපිට මේක විමසන්න. හරි. දැන් ඔන්න දවවා කියනකොටම දැන් බලන්නේ මේ මං කරපු එකේ මේක හරිද මේක වෙනවද ඔය ටිකනේ අපි බලන්නේ නේද? මම මෙච්චර කල් කරපු ටික හරිද? එහෙන් බලන එක හොඳයි. බලන්න තමයි අපි දාවට ගලපන්නේ. කරපු ඒවා දහමට ගලපයි බලන්නවා. දැන් මං කියාගෙන ආවනේ දැන් අර බල්ලා ওই ටික කළොත් ඉන්නේ මොන මට්ටමේද? නචකින්චි ලෝකේ උපාදීයති මට්ටමට එනවද? ඇත්ත අවබෝධයෙන් මට්ටමකට එනවද? නැහැ. ඒතර අපිත් මොකක් හරි ඉතුරු කරගෙන අර වෙන දෘෂ්ටි ටිකක් කඩාගෙන තියෙනවා. අපි තාම මොකක් හරි ඉතුරු කරගෙන ලෝකෙට අයිති දෙයක් ඉතුරු කරගෙන. නේද? ඒ ඉතුරු කරගත්තු දේ ලෝකෙ තියෙන දෙයක්. ලෝකෙට අයිති දෙයක්. තේනවද? දැන් එහෙනම් නචකින්චි ලෝකේ උපාදීයති මට්ටමට ඇවිල්ලාද? ඒක ඔව් ඒක හිතලා බලන්න. හරි. ඥානය පහළ වෙලාද? ලෝකේ ඉක්මවා යන නැත්තම් ලෝකෝත්තර ඥානයක් පහළ වෙලාද? ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ තව පැත්තකින් කියනවා. ඒ දැන් කායනුපස්සනාව වඩන්න කිව්වා වගේ මං පෙන්නුවේ අර අනිච්ච සංඥාව වඩන්න කියනවා. මොකේද මේ ආයේ පංච උපාදානස්කන්ධ? සෝවන් වෙන්නත් කරන්න තියෙන්නේ ඔක අනිච්ච සංඥාව වඩන්න. සකෘදාගාමී වෙන්නත් කරන්න තියෙන්නේ ඔක. අනාගාමී වෙන්නත් කරන්න තියෙන්නේ ඔක. රහත් වෙන්න කරන්නත් තියෙන්නේ ඔක. හරි. දැන් අපි අර කියපුවෝ ද අපි හිතන අනිච්ච සංඥාවකුත් තියෙනවා. අපි හොයාගන්න ඕනේ බුදුහාමුදුරුව අදහස් කළ අනිච්ච සංඥා. අපි හිතන අනිච්ච සංඥාව තමයි මේ තියෙන දේ වෙනස් වෙනස්. හරි බුදුහාමුදුරුව පෙන්වන අනිච්ච සංඥා සූත්‍රයේදී ಜಾති තුනක් බලන්න තියෙනවා. රූපේ අනිච්ච සංඥාව යමෙක් වඩනවා නම් මෙන්න මෙහෙමයි වඩන්න ඕනේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගම්. ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තගම. ඔන්නෝම වඩන කෙනා රූපේ අනිච්ච සංඥාව වඩන. කුමක් සඳහාද මේ කෙලෙස් දුරු වීම සඳහා ඒක විස්තර කරනවා. කාමරාග බවරාග අස්මිමාන අවිද්‍යාව ඔන්නෝව දුරු කරන්න නම් මේ විදිහට අනිච්ච සංඥාව වඩන්න ඕන. එතන කියන්නේ රූපේ වෙනස් වෙනවා බලන්න කියලා. අනිච්ච සංඥා සූත්‍රයේ ඒකට පාලියේ වචනේ විපරිණාම. දැන් මේ කියන්නේ ಜಾති තුනක්. මේ අනිච්ච සංඥාව කියන්නේ රූපය කියන්නේ මොකද්ද? ඒ රූපේ සමුදය හටගත්තේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? ඔන්න ඕක බලන කෙනා රූපය අනිච්ච සංඥාවට.
මේ අවස්ථාව තිබ බලන්න කියලා නේද
කියන්නේ? ඔව්.
ඉති රූප මේ රූපක.
ඔව්.
ඉති රූපස සමුදය.
ඔව්. මේකයි ඕකට සමුදය හටගත්තේ මෙහෙමයි. ඔව්. තර නිරෝධය කියන්නේ
රූපේ විනාශය.
ඒ රූපේ විනාශයද?
ඒ පහලෙත්
තියෙනවා. ඔතන තමයි තෝරගන්න ඕන තැන. මේ තිබෙන රූපේ නැති වෙන හැටිද බලන්න කියන්නේ නැත්තම් රූපේ ඔව් මේ සමුදේ හින්දා මේක තිබුණා සමුදේ නැත්තම් ඕක නෑ. ඔතන තේරුම් දෙකක් තියෙනවා. සමුදේ තියනවා නම් ඵලය තියෙනවා. සමුදේ යෙදුන්නේ නැත්තම් ඵලයේ දුක කියන්නේ මොකද්ද? දුක්ක සමුදය මොකද්ද? දුක්ක නිරෝධය කියන්නේ සමුදය නැහැ. සමුදය නැති වුණා නම් දුක කියන එක පිහිටන්නේ නැහැ. තියෙන දුක නැති වුණා නෙවෙයි. සමුදය තියනවා නම් දුක තියෙනවා. සමුදය නැත්තම් දුක කියලා දෙයක් පිහිටන්නේ නැහැ, හටගන්නේ. කතා කරන්නවත් දෙයක් පිහිටන්නේ නැහැ සමුදේ නැත. ඒතර රූපේ සමුදේ තිබුණත් රූපේ තියෙනවා. සමුදේ නැත්තම් රූපයක් පිහිටන්නේ නැහැ. හරි. ඔන්න ඔහම දර්ශනයක් තියෙනවා. ඒතර අනිච්ච සංඥාවේ වටන්නේ ඔන්න ඕකට. ඒක
නත්තංගම
ඔව්. ඔව්. එතකොට බලන්න දැන් අර බල්ලා වතුරට එබෙන බල්ලා අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒකි රූපං කියන්නේ මොකද්ද? අනිත් බල් වතුරේ ඉන්න බල් සමුදේ මොකද්ද? ඒ බල්ලයි හටගත්තේ කොහොමද? මෙහි තියෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා මේ වතුරට ඉබෙන බල්ලයි නේද?
අවිද්‍යාව තණ්හා දිට්ටි.
ඔව් ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා පළවෙනි දේ අවිද්‍යාව නේද? දැන් අපිට ඇත්තක් දන්නවනේ අපි ඔතන ඡායාවක් තියෙන්නේ කියලා. බල්ලා දන්නේ නැහැ ඡායාවක් තියෙන්නේ කියලා. එතකොට ඒ ඇත්ත නොදන්න කම හින්දා මෙයා මනසෙන් හැදුවා ඔහොම පේන්නේ බල්ලෙක්. නේද? ඒ බල්ලා ඉන්නේ එළියේ කියලා. නේද? ඕක නේද සමුදේ? මනසෙන් හැදුවා බල්ලෙක් විශ්වාස කළා ඔව් පේන්නේ අර එළියේ තියෙන බල් එළියේ තියෙන සතර මහා ධාතු රූපේ නේද? එහෙම ඇත්තටම පෙනුනේ මනසට නේද? මනසෙන් හදපු දේවල් මනසෙන් දැක්කා නේද? ඔව් මනසෙන් දෙයක් හදාගන්න උදව් වුණ කරුණු ටිකක් තියෙනවා. දැන් ඇහෙන් වර්ණ සටහනක් කරන් දුන්නා. වතුරට එබෙනකොට නේ ඔක උනේ. එතකොට ඇහෙන් වර්ණ සටහනක් කරන් දීලා ඒකට අනුව හිතනකොට හිතෙන් රූපයක් හදලා දැකලා තියෙනවා. ඊළඟට ඒ රූපේ එළියේ තියෙන්නේ කියලා විශ්වාස කරලා තියෙනවා. නේද? දැන් දැන් ඔය සමුදය මේ හිතේ හදපු රූපේ එළිය තියනවා කියලා හිතන තාක්කල් නේද වතුරේ බල්ලෙක් පිහිටා. හිතේ හදපු දේ හිතේමයි හැදුනේ. ඕක කවදාවත් එළිය තියෙන්න බෑ. අපි හිතේ හදන ඒවා එළිය තියෙන්න පුළුවන්. අපි දකින හීන ඔක්කොම හිතේ හදන ඒවා. දැන් ඕවා එළිය තියෙන්නේ කියලා විශ්වාස කළොත් අපි මුලා වෙලා නේද? දැන් බල්ලට වෙලා තියෙන්නේ ඒක නේද? හිතෙන් හදලා දැනගත්තු දේ බාහිර තියනවා කියලා පිළිගන්න හින්දා නේද රූපෙට අහුනේ. දැන් ඒ සමුදය ඔන්න සමුදය අඳුර ගන්නවා. ඔය සමුදේ යෙදුන් නැත්තම් එයාට වතුරේ බල්ලෙක් පිහිටයි. නෑ පිහිටන්නේ. තේරුණාද? දැන් නිරුද්ධ උණයි, ඒ කියන්නේ නැති උණයි පිහිටන්නේ නැහැ කියන එකේ දෙකක් තියෙනවා. නැති උණා කියන්නේ ආ බල්ලෙක් හිටියා ඕක නැති වෙලා ගියා. එහෙමද කියන එක ඇත්ත නෙවෙයි. මේ කෙලෙස්ින් ද බල්ලෙක් පිහිටියා. මේ කෙලෙස් නැති වුණ දවසට පිහිටන්නේ. ඉන්න බල්ලා නැති උණා නෙවෙයි. තේරුණාද? තියෙන රූපේ නැති වෙලා ගියා නෙවෙයි. රූපේ පිහිටෙව්වේ මුලාව හින්දා. මුලාව නැත්තම් රූපේ පිහිටන්නේ. තේරුණාද? ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අතන තමයි ලෝකෝත්තර දර්ශනේ, ලෝකෙට අයිති දර්ශනේ වෙනස තියෙනවා. ලෝකෙට අයිති විදිහට අපි හිතන්නේ තියෙන දේ නැති වෙලා යන එක. නිරෝධ කියලා. ලෝකෝත්තර දර්ශනේද කියනවා සමුදයකුයි අත්තංගමයකුයි. නැත්තම් සමුදයකුයි නිරෝධයයි. සමුදේ තිබුණත් ඕක තියනවා සමුදේ නැත්තම් නිරෝධයි. නිරෝධයි කියන්නේ තියෙන එක නැති වෙලා කරන එකක් නෙවෙයි. පිහිටන්නේ. සමුදේ නැත්තම් ඒක ගැන කතා කරන්න බෑ. හරි. පටිච්ච සමුප්පාදේ කියන්නේ තෝකමයි. මොකද පටිච්ච සමුප්පාද ධර්මයේ විස්තර කරනවා පටිච්ච කියන එක විස්තර කරනවා ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු තියනවා නම් මේ ඵලය තියෙනවා. ඉමස්මින් අසති ඉදන්න හෝති. මේ හේතු නැත්තම් ඔය ඵලය නැහැ. තියෙන ඵලය නැති වුණා නෙවෙයි. සමුදේ තියනවා නම් ඵලය තියෙනවා. සමුදේ නැත්තම් ඵලයක් නැහැ. නිරෝධයි. පච්චයා කියන්නේ සමුදේ තියනවා නම් ඵලය තියෙනවා. නිරෝධා කියන්නේ සමුදේ නැත්තම් ඵලය නැහැ. ඉමස්මින් අසති ඉදන්න හෝති. සමුදය හැදුවොත් ඵලයක් හැදෙනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. සමුදය නැති කළොත් ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්ඡති. ඔන්න ඔකට කියනවා පටිච්ච සමුප්පාදේ කියලා. පටිච්ච සමුප්පාදේ කිව්වත් අනිච්ච සංඥාව කිව්වත් ඊළඟට චතුරාර්ය සත්‍ය කිව්වත් රූපේ කියන්නේ දුක, ලෝකේ කියන්නේ දුක. දුක්ඛ සමුදය මේ පැත්තේ තියෙනවා. රූපේ පිහිටන්න, ලෝකේ හදන්න සමුදය මේ පැත්තේ තියෙනවා. හරි. සමුදය නැති වුණ දවසට දුක්ඛ නිරෝධය. රූප නිරෝධය කිව්වත්, ලෝක නිරෝධය කිව්වත්, දුක්ඛ නිරෝධය කිව්වත් එකයි. හරි. පංච උපාදාන ස්කන්ධය කිව්වත් ඒත් ඕකමයි. හරි. රූපේ නිකම් පිහිටන්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන එක තමයි රූපේ පිහිටන්නේ. තර පංච උපාදානස්කන්ධය කිව්වත් දුක කිව්වත් එකමයි. ඔකේ සමුදය තියෙන්නේ ඒ සමුදයත් එකමයි. එකම සමුදය අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්න. ඇත්ත ඇති හැටි දැනගත්තු දවසට අරව මුලාවෙන් හදපු ටික පිහිටන්නේ. ලෝක නිරෝධය. නිරෝධය කියන්නේ තියෙන ලෝකේ විනාශ කළා නෙවෙයි. ලෝකයක් හැදෙන්නේ නැහැ. හටගන්නේ. උපදින්නේ උපදින්න හේතු නැහැ. උපදින්න හේතු ටික තමයි සමුදය. හේතු නැති වුණ දවසට උපදින්න. අන්නහො ධර්මතාවයක් තියෙනවා. ඔය ධර්මතාවේ දකින්න තමයි මේ මාර්ගයක් කියන්නේ. ඔක අවබෝධ කරගන්න තමයි මේ මාර්ගය. කායනුපස්සනාව වඩන්න කියන්නේ. අනිච්ච සංඥාව වඩන්න කියන්නේ. අරහත්ාංග මාර්ගය වඩන්න කියන්නේ අන්නවක දකින්න. අපි තේරුම් ගන්න ඕන දකින්න ඕන මොකද්ද? නිරෝධය ගැන අවබෝධයක් තියෙන්න ඕන. හරි. දුක ගැන අවබෝධි, සමුදය ගැන අවබෝධි, නිරෝධය ගැන අවබෝධි. එහෙම තියෙන කෙනාට ඔන්න මාර්ගයේ අවබෝධයක් එනවා. ඔය අවබෝධය සඳහා මොකද්ද කරන්න ඕන? දැන් පේනවා කායනුපස්සනාව වඩන්න තියෙනවා. කුමක් සඳහාද? නචකින්චි ලෝකේ උපාදීය. කිසිම රූපයක් අල්ලගන්නේ නැති. ඔව්. තැනට ගෙයි. තත් අල්ලගන්නේ නැති කියනකොට බාරගන්නේ නැති, පිහිටන්නේ නැති. හරි. රූපේ තියනවා අල්ලගෙන නැති නෙවෙයි. ඒකයි රූපේ නොපිහිටන උපදිත් නැති ස්වභාවය කියන එකයි ටිකක් වෙනස්. රූපේ පිහිටියා නම් අපි ලෝකෙට අහු වෙලා. රූපේ පිහිටියේ නැත්නම් ලෝකෙට අහු වෙලා නෑ. අන්න ලෝකෙ ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර දර්ශන. තේරුණා? ඒකට ලෝකෝත්තර දර්ශනයට එන්න තමයි අපි රූපේ තියනවා කියන මට්ටමේ ඉඳන් හිත සකස් කරන්නේ. පූර්ව ප්‍රතිපදාව වඩන්නේ. එන්න ඕන ලෝකෙ ඉක්මවා යන දැක්මට. ආයි ලෝකෙ පිහිටන්නේ නැති මට්ටමක් තියෙනවා. ඒක ඉන්නේ ආර්ය දර්ශනයේ. ලෝකේ අපිට පිහිටන මට්ටම තමයි මේ තුන් භූමිය. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. ඔය තුනේම ලෝකෙ පිහිටනවා. රූප තියෙන මට්ටමේ කොහොමවත් ලෝකෙ පිහිටනවා. රූප නැති මට්ටමෙත් ලෝකෙ පිහිටනවා. අරූප භූමිය. ඒතර ආර්ය දර්ශනය කියන්නේ ඒක තව භූමියක් නෙමෙයි. ඒක අනමත් දෙන අපරියාපන්න භූමිය කියලා. එන්නට ආයේ උපදින දරන්නේ මේ තුන් භූමිය ඉක්මවා යෑම. කොයි තුන් භූමියට අහු නොවන මට්ටමක්? ආර්ය භූමිය. මේ අපරියාපන්න කියන්නේ. ඒ මට්ටමට එන්න දර්ශනයක් තමයි මෙතන බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ ඕක. හරි. ඕක ලෝකේ තියෙන දේ වෙනස් කරගෙන ගිහිල්ලා ඕක දකින්න බෑ. ලෝකේ තියෙන දේ කඩාගෙන බිඳගෙන ගිහිල්ලා දකින්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නනවා. මේ ලෝකේ බාහිරෙන් දකින්න බෑ. නේද? මේ බඹයක් පමණ ශරීරයේ තුලින්. එහෙම නැත්තම් මේ ආයතන තුලින්මයි මේක දකින්න පුළුවන්. රන්නේ දැක්ම ඇති කරගන්නවා. ඒකට තමයි අපි ධර්මය අහන්න ඕන නුවණින් විමසන්නේ. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයි. උපදීන හැටි දැක්කොත් තමයි යෝනිසෝ මනසිකාරයි. ඒක බාහිරෙන් හොයලා දකින්න බෑ. මේක පෙළ දහමේ පැහැදිලිව කියනවා. නේද? බාහිර රූපේ කඩාගෙන බිඳලා ගිහිල්ලා අපි එයි සතර මහා ධාතු හරි රූප කලාපේ හරි ඔක එයි. හැබැයි තාම ආර්ය දර්ශනේ නෑ. ආර්ය දර්ශනේ ඉන්නේ සමුදය තමන් තුලයි. මේ සමුදේ යෙදුන් නැත්තම් ඕ බාහිරයක් ගැන කතා කරන්න නැහැ. වතුරේ ඉන්න බල්ලා ගැන කතා කරන්න පුළුවන් සමුදේ තියෙනකන්. බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න හේතු තියෙනකන් ඒ බල්ලා හැදුන හැටි කතා කරන්න පුළුවන්. බල්ලෙක් උපදින්න නැති දවස. මේ පැත්තේ අවිද්‍යාව නැති දවස. අරව එකක්වත් පිටයි. න ලෝකෝත්තර දර්ශනය. එතකොට අපිට පිහිටපු රූපත් අපි අර බල්ලාගේ මට්ටමින් ආයතන පාවිච්චි කරලා පිහිටපුවා. එහෙන් දකින්න දෙය තියෙනවා කියන මට්ටමේ පිහිටපුවා. ඇහැ පිරිසිඳ දැක්ක දවසට එහෙන් දැකලා එළියේ රූප පිහිට ඕන එකක් නැහැ. ඈ
ආහන
දෙන දර්ශන මාත්‍රයේ කොහොමද ඔය ලෝකෝත්තර දර්ශනයේ සම්බන්ධයෙන් ඇහැ හදලා දෙන දැන් මොකද තේනවා කියන තැන සත්‍ය වශයෙන්ම පවතින දර්ශන. ඔව් දැන් අපි අර බල්ලාගේ උපමාවත් එක්ක බලන්න පුළුවන් ඇහැ ගැන බලලා. දැන් බල්ලා ඇහැ පාවිච්චි කරලා නේ තව බල්ලෙක් ඉන්නවා කියන එතකොට ඒක දකින්න ඇහැ ගැන නුවණින් බලන්න කියන. ඇහැ පිරිසිදු දකින්න කියන. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? කියන එක දකින්න. ඇහැට අපිට ලෝකෙට අයිති මට්ටමේ නුවණක් තියෙනවා. ඇහැට පුළුවන් වර්ණ සටහනක් කරත් දෙන්න විතරයි. මොකක්ද ලෝකෙට අයිති නුවණ? ලෝකෙටයි විද්‍යාඥයෝ කියපු ටිකනේ ඇහි ලෙන්ස් එකක් තියෙන ඕකෙන් මේ ප්‍රතිබිම්බයක් හදලා දෙනවා ඕක ලෝකෙටයි තියෙනවා ඇහැට අපි දන්න ලෝකෙටයි මෙහෙමයි ලෝකෙටයි තියෙන මට්ටමෙන් නුවණක් අරගෙන තමයි ලෝකෝත්තරයකට යන්නේ
ඒකයි
මම හෙළුවේ සම්බන්ධ වෙන්නේ ඇහැට පුළුවන් වර්ණ සටහනක් ප්‍රතිබිම්බයක් හදලා දෙන්න හරි හිතට පුළුවන් ඒ කියන්නේ ඇහැ නිසා උපදින හිතට පුළුවන් ඔය ඇහැ හදලා දෙන වර්ණ සටහන දකින්නද එළියේ තියෙන රූපේ දකින්නද අපි මුලින් ඉන්නේ එළියේ තියෙන රූපේ දකින්න කියලා අපි හිතන්නේ ඇහැ තියෙන්නේ එළියේ තියෙන දේ දකින්න කියලා දැන් බල්ලා හිතන්නේ එළියේ ඉන්න බල්ලා දකින්න තමයි ඇහැ තියෙන්නේ ඇත්තටත් ඒක මොකද වෙලා තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු වර්ණ සටහන තමයි හිත දැකලා තියෙන්නේ චක්කු විඥානේ දැකලා තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු මොකක් හරි සටහන ප්‍රතිබිම්බය. මේ
සටහනේ
ඇත්ත දෙකලා නැහැ. ඒක නෙවෙයි. ඔව් දැන් අපි ඔය ඇත්ත එක එක පියවරෙන් පියවර යනවා. කොට එක පියවරක් එන්න ඕන ඇහැ නිසා යම් කිසි දෙයක් දැක්කනම් දැකලා තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු වර්ණ සටහන. ඔయిత අමතර හැකියාවක් මේ ඇහැට නැහැ. නේ? විත මනුස්ස ඇහැට නම් නෑ ඔයිට ඔතනින් එහාට ගිය හැකියාව නේද ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි ඒතර හිත දකින්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බය මොකද අපි ඇහෙන්නේ ඔක්කොම ඇහැ ඇතුලෙන්නේ දකින්නේ ඇහැට පිටින් දැකලා තියෙනවද මොකක්වත් එහෙනම් ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බෙමයි දැකලා තියෙන්නේ හරි දැන් එතනින්මත් නුවණක් ගන්න පුළුවන් එහෙනම් කවදාවත් දැකලා තියෙනවද මේ එළියේ තියෙන කිසිම දෙයක්? ඇහැ ඇඳලා දීපු ප්‍රතිබිම්බේ නම් උපන්න දවසේ ඉඳන් ඇහැ පාවිච්චි කරපු දවසේ ඉඳන් දැකලා තියෙන්නේ ඇහැ ඇඳලා දීපු එක. يعني ඇහෙන් ඇතුලේ දෙයක් නේ දැකලා
තියෙන්නේ.
බාහිර දෙයක් දැකලා නැහැ. නෝක ලෝකෙට අයිති මට්ටමෙනුත් ඥානයක් ගන්න පුළුවන්. ඔක ලෝකෙට අයිති ඥාන. ලෝකෙට අයිති විශේෂ ඥාන තියෙනවා. මේ වෙනකන් මේ ඇහෙන් දැකලා නම් දෙයක් දැනගත්තේ ඔය දෙක කවදාවත් එළියේ තියෙන දෙයක් නන් නෙවි. ඇහැ වර්තලා තියෙන ප්‍රතිබිම්බයක්මයි ඔය දැනගෙන තියෙන්නේ. ඇහැ නිසා විතර නම් දැනගත්තේ. ඇහැ නිසා විතර. තව කෙනෙක් උදව් කළේ නැත්තම්. නේද? එහෙන් දැනගත්තු දෙයක් නම් වෙන කෙනෙක් උදව් කරලා නැත්නම් ඊට අමතරව දැනගන්න පුළුවන් ඇහි හැකියාව අනුව උපද්දලා දෙන වර්ණයක් විතරමයි නේද? ඔක බුදුහාමුදුරුවොත් පෙන්නනවා ඇහැට ගෝචර වර්ණ විතරයි. ඇහැට ගෝචර රූපේ වර්ණ.
දැන් අපි අනිත්
දැන් ඇහැට ගෝචර වර්ණ කිව්වහම අපි ආයේ ඕක දාගන්නවා අපි දන්න එක. අපි දන්න එක ලෝකෙටයි තියෙන්නේ. දැන්. මොකද අපි දාගන්නේ ආයේ වර්ණ ටික එළියේ තිබුණේ. තේරුණාද? ඇත්ත තත්ත්වය මොකද්ද? ඇහැ ඇතුලේ තමයි වර්ණේ උපත්ලා තින්නේ. අපි හිතන්නේ ඔය දැක්කේ එළියේ තියෙන පාට.
ප්‍රසාදයෙන්
කරනවා. ඔව් මොකෙන් කළා? අපි අන්තිමට එන නිගමනේ තමයි. නෑ නෑ ඔය පාට හරි ඇහැට පුළුවන් පාට විතරයි දකින්න. හැබැයි ඒ පාට තියෙන්නේ එළියේ කියලා අපි දාගන්නවා. අන්න අපේ දෘෂ්ටියට දාගන්න.
ආචාර්යතුමා සම්මතයෙන්
චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය තමයි මං හිත කියලා කිව්වේ. දැන් ඇහැ නිසා දැනගන්න හිත. ඇහැ නිසා උපදින හිතක් තියෙනවා. ඒකට කියන්නේ චක්කු විඤ්ඤාණය. ඇහැ මුල් වෙලා උපදින හිතට කියන නම තමයි චක්කු විඤ්ඤාණ සිත. 아무තු දෙයක් නෙමෙයි ඒකත් හිතක්ම තමයි.
චක්කු විඤ්ඤාණය කියන්නේ හඳුනා ගැනීම
තමයි. ඔව් දැන් හඳුනාගන්නේ මොකද්ද කියලා මේ නුවණින් හොයනවා දැන්.
හඳුනාගත්තා මානසිකව රූපේ.
දැන් ඇහැ චක්කු විඤ්ඤාණයෙන් හඳුනා ගන්න පුළුවන් පුක්කම තියෙන්නේ මොකද්ද? වර්ණයක් විතරයි නේද? ඇහැට ගෝචර වර්ණ විතරයි. නේද? ඔක දහමට එකඟද නැද්ද? 60 ගෝචර වර්ණ. අපිට එක එක ඒවා කියන්න පුළුවන්. ඒවා අපේ මත නිසා. ඇත්ත ඇති හැටි වෙන්න බෑ. ඔව්. දැන් ඔන්න හොයන්න ඕනේ. දැන් අපි දැනගත්තු වර්ණේ එළියේ තියෙන වර්ණයක්ද ඔය
දැනගත්තා?
ඔව්. දැන් අපි මේ බිත්තිය සුදු පාටයි කියනවානේ. කොහොමද කියන්නේ? ඇහෙන් දැකලා. නේද? දැන් මොකද්ද අපි විශ්වාස කරලා තියෙන්නේ? සුදු පාටයිති බිත්තිය. නේද? දැන් අපි රතු පාට කණ්ණාඩියක් දාලා බලනවා. රතු පාට තියෙන්නේ කොහෙද? අපි බිත්තිය කියලා කියන්නේ. දැන් ඇත්තද කතාව? හරිද? අර වතුරට එවෙන බල්ලා වගේ කරපු වැඩක් නේද? මෙහෙන් හදලා අරහෙන් ගිහින් තියලා. දැන් අපිට පේන්නේ නැහැ මෙහි අපේ තියෙන කෙලෙස් වලටයි ඕක හැදුවේ කියලා. අපේ තියෙන කෙලෙස් වලටයි අපි විශ්වාස කළේ ඕ එළියේ තියෙනවා කියලා. තේරුණා? දැන් හේ හැකියාවනේ අපි වෙනස් කළේ කණ්ණාඩියක් දාලා. මේ වර්ණේ හදලා දීලා තියෙන්නේ ඇහේ හැකියාව. එතකොට අපි මෙච්චර කල් වර්ණයක් දැකලා තියෙනා නම් දැකලා තියෙන්නේ ඇහි හැකියාවට උපද්දපු වර්ණයක්. හරිද? අපිට කළු සුදු විතරක් පේන හැක් තිබුණා නම් ඕ වර්ණ එකක්වත් ලෝකේ නැහැ. හරිද? එහෙනම් සත්තු ඉන්නානේ. කළු සුදු විතරක් පේන ඇස් තියෙන සත්තු ඉන්නවා. එහෙම වෙලා ඉපදුනා නම් අපි ඔය එළියේ තියෙන පාට ගැන කතා කරයිද? තර කළු සුදු ලෝකේ ඉතර නේද? ඒකට තේරුම් ගන්න දැන් අපි කතා කරන වර්ණ ටික අපි ලෝකෙට ආйти දෘෂ්ටියේදී තමයි එළියේ තියෙනවා කියන්නේ. නේද? ඇත්ත ඇති හැටියට යනකොට යථාභූත ස්වභාවයට යනකොට එළියේ තියෙන්න බෑ. නෑ එළියේ නෑ කියනවා නෙමෙයි. අපි දැනගත්තු පාට එළියේ තියෙන්න බෑ. අපි ඇහෙන් දැකලා පාටක් දැනගත්තා නම් ඕක එළියේ නෙමෙයි මේ ඇහි හැකියාවන උපද්දලා දීපු දෙයක්. තේනවා. දැන් මේ මට්ටමේදී හිතන්න එළියේ මොනවා හරි උදව් වෙලා ඇති. හැබැයි අපි දැනගත්තු එක එළියේ තියෙන්න පුළුවන්ද? බෑ. දැනගත්තු දේ ඇහි හැකියාවන උපද්දලා දීපු දෙයක්මයි මෙහෙම අපිට පෙනිලා තියෙන්නේ. මේ මට්ටමේ ඇහක් නොතිබුණා නම් අපිට ඔහොම පේන්නේ නැහැ. වෙන මට්ටමක දෙයක් එතකොට
පේනවා.
වතුර ලේසර් වගේ පේනවා කියලා. ඔව්. සමහර පෙරේතයෝ අපිට වතුර වුණාට ඌට පේන්නේ ලේසර්. බාහිරේ නෙමෙයි වෙනස් වෙලා
තියෙන්නේ.
මොකද ඇහැ හැදෙන්නේ කර්මය උදව් වෙලා.
කර්මජ රූපය.
බුදුහාඳුරෝ කියන ඇහැ කියන්නේ පුරාණ කර්මය. ඇහැ කියන්නේ පුරාණ කර්ම. ආයතන කියන්නේ පුරාණ කර්ම කියලා කියනවා. හ්ම්? තරොන්න අපි දහම උදව් කරගන්නවා ඇත්ත දකින්න. ඇහැ පුරාණ කර්මයක් නම් ඒකේ මට්ටමට සකස් වුණ එකෙන් පෙන්නන දේවල් තමයි අපි දැකලා තින්නේ. ඒතර අපි දැකපු දේ එළියේ තියෙන ස්වභාවයද? නුවණක් හදාගන්න. එකයි ආයතන පිරිසිඳ දකින්න කියන්නේ මේක ඇත්ත දකින්න. ඒතර වතුරට එබෙන බල්ලා ඇහැ ගැන ඔය නුවණ පිහිටුව. ඇහෙන් දකින හැම දෙයක්ම ඇහි ශක්තිය අනුව ඇහි හැකියාව අනුව උපදලා දෙන දේවල් නะ. එදාට මුලා වෙයිද එළියේ ඉන්න බල්ලෙක්ව දැක්ක කියලා? නෑ නේ. දැන් පේනවා මුලාවෙන් මිදෙන මාර්ගයක් තියෙන ආයතන පිරිසිඳ දක්වා. එළියේ තියෙන එක වෙනස් කරලා බලලා හරියන්නේ නැහැ. එළියේ තියෙන එක කඩලා බිඳලා අපිට ඇත්ත දකින්න බෑ. ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ? බාහිරෙන් හොයලා ලෝකේ දකින්න බෑ කියලා. අන්න පේනවා මේ ආයතන වලට හිර වුණ ලෝකයක් අපි දැකලා තියෙනවා. ඈ ඇහැට කියන කතාව අනිත් ආයතන වලටත් දාලා බලන්න වෙන වෙනම. කනේ මොනවා හරි දැනගත්තා නම් කනේ හැකියාව අනුව උපද්දලා දීපු දෙයක් තමයි සෝත විඥාන හිතට දැනගන්න පුළුවන්. නාසයෙන් මොනවා හරි දැනගත්තා නම් නාසයේ හැකියාව අනුව හදලා දීපු දෙයක් තමයි ගහන විඥාන හිතට දකින්න පුළුවන් දැනගන්න පුළුවන්. ආයතන මට්ටමට හදපු ලෝකයක් අපි දැනගෙන තියෙන්නේ ආයතන වලින් දැනගත්තා. එතකොට මේක ඇත්ත දකින්න නම් ආයතන ඉක්මවා යන්න ඕන. ආයතන පිරිසිඳ දකින්න වෙනවා. ආයතනේ හැකියාව අඳුර ගන්න වෙනවා. හරි. එතකොට මේ ආයතනේ හැකියාව බලන්න ආයතන පිරිසිඳ දකින්න. එතකොට ආයතන පිරිසිඳ දකින්න බුදුහාමුදුරුවෝ උදව් කරලා තියෙනවා. ආයතන කියන්නේ කුරාණ කප්. ඊළඟට ඕවට ගෝචර නානත්වයක් තියෙනවා. ඇහැට නම් වර්ණ, කනට නම් ශබ්ද, ඒවත් අපිට පැහැදිලි නේ. ඇහෙන් වර්ණ දකින්න මිසක් කවදාවත් ශබ්ද අහන්න බෑ. කනෙන් ශබ්ද අහනවා මිසක් කවදාවත් වර්ණ දකින්න බෑ. ඒක බොහොම පැහැදිලි නුවණින් පොඩ්ඩක් බලනකොට. හැබැයි අපේ අයිති දෘෂ්ටියට දාලා බලනකොට ඕවා වෙනස් වෙලා තියෙනවා. අපි හැමතිස්සෙම ලෝකයක් හදලා ඕකට දාලා තමයි මේ ගලපන්නේ. ඔය දැනගත්තේ බාහිර දෙයක්මයි කියලා මතයට දාලා හොයන්නේ. මොකද මේ මට්ටමේ තමයි අපි ආයතන පාවිච්චි කරලා තියෙන්නේ මෙච්චර කාලෙ. ඇහෙන් දකින දකින දේ තියෙන්නේ එළිය කියලා මේ හිතලා මේ ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ. ඇහැ උපද්දවලා දීපු දෙයක් දැක්කා කියන අදහසකින් සිහිය නොවන පිහිටියේ නෑනේ. ඒකට ඇහැ උපද්දවලා දීපු දෙයක්මයි මේ ඇහැ ලැබුණ දවසේ ඉඳලා දැනගත්තා නම් දැනගිනු. දැනගන්නේ හිත. දැනගන්න ගතිය තමයි විඥානේ. මොන විඥානේ හරි දැනගන්න ගතියට තමයි විඥාන. ඒ විඥාණයෙන් දැනගෙන තියෙන්නේ ඇත්ත ඇති හැටි නම් ඇහි හැකියාව අනුව උපද්දලා දීපු මේ ඇතුළත දේවල්. ඇහෙන් ඇතුලේ තියෙන දේවල්. නේද? ඇහෙන් ඇතුලේ දේවල් නේ අපි දැනගෙන තියෙන්නේ. අපි විශ්වාස කරලා තියන්නේ ඇහෙන් එළිය දේ දැනගත්තා කියලා. ඒතර අන්නතන අඩුවක් තියනවා කියන එක පැත්තකින් හිතට පෙන්වන්න වෙනවා. අපේ දෘෂ්ටියක් කඩා ගන්න නම් නේද? අපේ තියෙන්නේ ලෝකයට ආයේ කී දෘෂ්ටිය. එළිය තියෙන දෙයමයි මේ දකින්නේ. දැන් ඔය දෘෂ්ටිය මුල් කරගෙන තමයි එළිය දෙයක් අපි කඩලා බිඳලා බලන්න. ඒකයි ඒක ලෝකෙට අයිති ප්‍රතිපදාවක් කිවි. පූර්ව ප්‍රතිපදාවක්. ඒ ලෝකෙට අයිති ඥානයක් ලබන්න මේ විදිහ හොඳයි. හැබැයි ලෝකෝත්තර ඥාන දකින්න නම් මේ ආයතන මට්ටමටම ගිහින් බලන්න වෙනවා. එදාට තමයි බුදුහාමුදුරුවෝ ඇයි මේ ලෝකෙ එළියෙන් හොයන්න බෑ මේක Taman තුලින් බලන්න කිව්වේ කියන එකේ ඇත්ත තේරුම. එදාට තමයි නියම විදර්ශනේ පටන් ගන්නේ. ඇයි බුදුහාමුදුරන්ගේ උපදේශේ ලෝකේ Taman තුලින් දකින්න කියන එකද? අපි එළියෙන් බලන තාක්කල් දැන් බුදුදහමද කරලා තියෙන්නේ. නේ? නේ? එළියේ තියෙන රූප මොන විදියට කඩාගෙන ගියද? රූප කලාප ධාතු මොන විදියට කැඩුගත් එළියේ තියෙන දේ නම් කඩ කඩා ගිහින් බලන්න. ඕකද බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒක උදව් වෙන්න පුළුවන් මේකට එන්න කවදද? අන්න ඒකයි මේ මට පෙන්වන්නව. තරව කරන්න එපා කියන එක නෙවෙයි. ඒවා කරන්නේ කුමක් සඳහාද? මෙන්න මෙතෙන්ට එන්න. මේ ලෝකේ Taman තුලින් දකින්න ඕන කියන නුවණ ඇති කරගන්න. එදාට තමයි ආර්ය දර්ශනය. ඒ සමුදේ තියෙන්නේ මේ පැත්තේ. කියන එක දකින්න ඕන. එදාට තමයි අපි මේ සමුදේ නැත්තම් අර පැත්තක් පිහිටයිද? අන්න ලෝකේ ඇත්ත දකින්න. ලෝක නිරෝධය දකින්න අත්තංගම. මේ සමුදේ තියෙනකන් ලෝකෙ තියෙනවා. මේ සමුදේ යෙදුන් නැති දවසට නිරෝධේ. අපි තාම අපි මේ මට්ටමේ නැහැ. එහෙනම් දන්නවා මේ මට්ටමට ඔක ප්‍රඥාවට පේන්නේ. මේ මට්ටමට පේන ප්‍රඥාවක් ඇති කරගන්න නම් වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න එයාට මාර්ගය උපද්දව ගන්න පුළුවන්. ලෝකෝත්තර මාර්ගය. නේද? එදාට දකින්න ඔය කායනුපස්සනාව ඊට වඩා වෙනස් විදිහකට. අපි දැක්කේ අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. හැබැයි අපිට උත්තරයක් නැහැ. අජ්ජත්ත බහිද්ධා වා කියන එක බලන්නේ කොහොමද? හැබැයි දැන් බලන්න. අජ්ජත්ත කය කියපු එක අපේ ශරීරෙනි. අජ්ජත්ත කය මෙන්න මේකයි කියලා අපි බලන්න ඕන. කොහොමද බලන්න ඕන? ඕකේ සමුදය බලන්න ඕන, වය බලන්න ඕන. ඊළඟට බාහිර රූපයක් ගත්තොත් ඒකෙත් සමුදය බලන්න ඕන, වය බලන්න ඕන. හරි? දැන් බැලුවොත් බාහිර රූපේ සමුදයක් මං කියා දුන්නා. ඔය එළියේ තියෙන රූප ඔක්කොම දැනගත්තේ මේ ඇහි මුලා වෙන්නේ. එළියේ තියෙනවා. ඔය සමුදේ යෙදුන් නැත්තම් මෙතන මුලා වුන් නැත්තම් අපි එළියේ තියෙන රූප පිළිගනීද? නෑ. ඔන්න දැන් හට ගැනීමක් දකිනවා, වයක් දකිනවා. සමුදයක් දකිනවා, වයක් දකිනවා. නේද? ඒ බාහිර රූපේ සමුදයක් දකිනවා, වයක් දකිනවා. අපි දකින්නේ මේ පැත්තෙන් Taman තුල. මේ ඇහැ නිසානේ එළියේ රූපේ දැනගත්තේ. ඒක පැහැට කරන්න පුළුවන් මොකද්ද? වර්ණ හරහණක් හදලා දෙන එක විතරයි. ඕක දිහා බලලානේ අපි එළියේ තියෙන රූපයක් හදලා බාර අරන් කිව්වේ. වතුරට එවෙන බල්ලගේ උපමාවයි තනිකර. අපි ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ බල්ලගේ මට්ටමෙන්. ඒකට කියනවා ලෝකෙට අයිතිනක්. දැන් මෙතන ටිකක් හරි දකිනකොට ඒකෙන් මිදෙනවා. ලෝකෝත්තර දැක්මකට යනවා. ඇහැ උපද්දපු වර්ණයන් නේ ඔය දැකලා තියෙන්නේ. ඌක කොහොමද එළියේ තියෙන්නේ? ඇහි හැකියාව වෙනස් වුණොත් ඌක වෙනස් වෙනවා. එහෙනම් මේ පැත්තේ හදපු එකක් තමයි අපි මුලාවෙන් එළියේ තියනා කියලා බාර ගන්න. ඒ මුලාව තියෙනකොට සමුදේ එළියේදී පිළිගන්නවා. මුලාව නැති වුණ දවසට පිළිහිටන්නේ. දැන් පේනවා සමුදයයි වයයි බාහිර රූපේ. හරි? දැන් සමුදයයි වයයි අජ්ජත් රූපෙට දැම්මා. තමන්ගේ ශරීරයේ ඕන කොටසක් ගන්න. තමන්ගේ අත දිහා බලන්න. අත තියෙනවා කියලා දැනගන්නේ අත දැක්කහම. දැක්කහම දැනගන්නවා කියලා හිතමු. දැන් බලන්න. ඔය අත අතන තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා. ඇහෙන්. කියන්නත් කලින් මට එනවා ඔය නුවණ පිටනකොට. ඇහෙන් දැකලා දැනගත්ත දේ එළිය තියෙන දෙයක්ද දැනගෙන තියෙන්නේ? ආයතන පිරිසිදු දකින්. ඇහි හැකියාව දකින්. ඔන්න දැන් අජ්ජත් රූපෙත් සමුදේයයි වයයි ඔන්න පේනවා ධර්මී දකින්න කොට. සමුදේ තියෙන්නේ මෙතන මෝඩකම. ඇහැ ගැන නුවණ නැතිකම්. නේද? ඇහැ ගැන නොදන්නා තාක්කල් එළියේ අතක් තියෙන. ඇහැ ගැන දැනගත්තු දවසට එළියේ අතක් පිහිටා. ලෝකෝත්තර දර්ශනයේදී පිහිටා. දැන් සමුදේයක් දැක්ක වයක් දැක්ක. මොකේද අජ්ජත් රූප? ඉස්සෙල්ලා බහිද්ද රූප නේද? දැන් ඕක වඩාගෙන යනකොට අජ්ජත්ත බහිද්ද එකට බලන්න බැයි. ඒ දෙකම මේ ඇහි මුලා සමුදේ තියෙනකොට අජ්ජත්තයි බහිද්දයි දෙකම පිටනවා. මෙතන සමුදේ නැති වෙනකොට ওই දෙකම වය. දැන් අජ්ජත්ත බහිද්ද එකට බලන්න බැයි. අන්න ලෝකෝත්තර දර්ශනයේදී කිසි ප්‍රශ්නයක් තේනවා. සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඉන්න පුළුවන් නේ? දැන් පැටලිල්ලක් නැහැ ඒක. අපකොට
පැහැදිලි
කරනවා. මේවා හරි ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ අපි බලලා නැහැ. දැන් බාහිර ශරීරයක් ගන්න බහිද්දා. නෝ ඉන්න කවුරු හරි ගන්න. කොහමද ඉන්නවා කියලා දැනගත්තේ? ඇහෙන් දැකලානේ. අපි ඇහි ඇත්ත නොදන්නා තාක් කල් ආයිලිය කෙනෙක් ඉන්නා ශරීරයක් තියෙනවා. දැන් බාහිර රූපේ සමුදේ. ඇහැට නුගෙන පිහිටියොත් ඇහෙන් දකින්නේ එළියේ තියෙන දේද නැත්නම් ඇහැ සකස් කරලා දෙන වර්ණය? ඇහැ සකස් කරලා දෙන වර්ණය. ඔය වර්ණය දැකලානේ අපි එළියේ රූපයක් බාරගත්තේ. අර වතුරට වෙන බල්ලා වගේ නෙමෙයි. ඇහෙන් පේන දේ තියෙනවා කියලා එළියේ පිහිටේ. එහෙන් දැක්කනම් දැක්කේ ඇහැ උපද්දලා දීපු වර්ණය ප්‍රතිබිම්බයක්. ඕක දිහා බලලා අපි බාහිර රූපයක් බාරගත්තා. එතකොට මේ සමුදය මෙතන කෙලස් ටික මෙතන ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දාම නේද අරහේ රූපේ බාරගත්තා. වතුරට වෙන බල්ලට වුණා වැඩේ නේද වෙලා තියෙන්නේ. මෙතන ඇත්ත දැක්කනම් එළියේ රූපේ පිහිටයි. මේක වය. පේනවාද? බාහිර රූපේ සමුදයයි වයයි. ලෝකෙට අයිති දැක්මේදී සමුදය. ඇත්ත ඇති හැටි දකිනකොට වය පිටන්නේ. සමුදේ නැති වුණොත් නිරෝධයි. අපි සමුදේ ඉන්නකම් අපිට තියෙනවා. අවිද්‍යාවේ මුලාවේ ඉන්නකම් තියෙනවා. මොකේද අවිද්‍යාව මුලාව? ඇහැගෙන. ඇහි කෘත්‍ය ගැන සිහිය නුවණ නැහැ. අපිට තියෙන්නේ අපේ පුරුද්දට අපි ගලපලා ලෝකෙටයි දැන්. එදාට ලෝකේ තියෙනවා. බාහිර රූප තියෙනවා. මෙතන ඇත්ත දැක්ක දවසට ඇහෙන් දැකලා නම් ඕක දැනගෙන තියෙන්නේ ඔන්න නුවණක් තියෙනවා. කවදාවත් ඌ දැනගත්තු දේ එළියේ තියෙන්න බෑ. ඕක හිතෙන් හදපු දෙයක් නේ ඔය දැන් අගෙන තියෙන්නේ. ඇහෙන් හදලා දීපු වර්ණේ අරගෙන ඒක ගැන හිතපු දෙයක් නේ ඔය. හිතනවා කියන්නේ හිතට රූප හිතෙන්ම හදලා හිතෙන්ම දැනගන්න. හීනේ දකින්නවා. ඒක කොහමද එළියේ තියෙන්නේ?
ඒක නිරුද්ධ වෙනවා නැත්නම්.
ඇතුලේ දැන් එළිය එක ගැන ඔය කියන්නේ. දැන් එළිය එකේ සමුදයයි වයයි පේනව නේද එතකොට? අපේ මුලාව තියනකන් ඒක තියෙනවා. මුලාව නැති වුණ දවසට පිහිටන්නේ. අන්න සමුදයයි වයයි. හරි? දැන් අපි එළියේ බාහිර රූපෙට ඔය බැලුවා. දැන් අපේ අජ්ජත් රූපෙටත් ඕක බලන්න ඕන. අජ්ජත් රූපේ කියන්නේ මොකද්ද? මේ ශරීරේ. ඒක මං ශරීරේ එක කොටසක් උදාහරණයක් ගත්තේ. තමන්ගේ අත දිහා බලන්න. බලනකොටනේ දැනගන්නේ අත තියෙනවා. මේ මගේ අතේ මේ ලපයක් තියෙනවා. තුවාලයක් තියෙනවා. මේ මෙතන ලස්සනයි. එහෙන් දැකලානේ දැනගන්න. මොකක් ගැනද දැනගත්තේ? තමන්ගේ රූපේ ගැන. අපිට කියන අජ්ජත් රූපේ. නේද? දැන් අජ්ජත් රූපේ පිහිටියා. අන සමුදේ. හටගත්තා. හරිද? නැවොන්න නුවණ පිහිටන මොන ආයතනෙන්ද ඔක දැනගත්තේ? එහෙන් දැකලා. එහෙන් දැකලා කවදාවත් පුළුවන් ද එළියේ තියෙන දේක් දැනගන්න? අර තර්කෙම. න්‍යායෙමයි. එහෙන් දැනගත්තා නම් දැනගන්නේ ඇහැ උපද්දන වර්ණය. නේද? දැන් ඇහැ මම දන්නේ අත මේ දුඹුරු පාට හරි සුදු පාටට හරි පේනවනේ. අපි කොළ පාට කණ්ණාඩියක් දාලා නම් බැලි. කොළ පාට අතක්. එතකොට ඒක එළියද තියෙන්නේ? මෙහෙ මුලාවෙන් හදපු, ඒ කියන්නේ මෙහෙන් හදපු දේ මුලාව හින්දා නේද අපි ඕක එළිය තියනවා කියන්නේ? නේද? අන්න එතකොට වය පේනවා. ඉස්සෙල්ලා සමුදේදී අත එළියේ තියෙනවා. ඇහැට සිහිය නුවණ පිහිටනකොට ඇහි කෘත්‍ය දකින්නකොට ඇහැ පිරිනෙන දකින්නකොට දැන නුවණක් එනවනේ. ඇහෙන් කවදාවත් බෑ එළියේ තියෙන දේත් දැනගන්න. දැන් එළියේ රූපේ පිහිටන්නේ වය. තේනවා? දැන් මොකද්ද මේ බලලා තියෙන්නේ? අජ්ජත් රූපේ සමුදයයි වයයි. ඉතී අජ්ජත්තං ආකායස්මින් විහෙරති. ඉස්සෙල්ලා බාහිර ශරීරේනේ බැලුවේ අර ඉන්න කෙනා. ඉතින් බහිද්දාවා කායස්මින් එහෙර. දැන් ටිකක් ඕක කරගෙන යනකොට ඇහැට බාහිර දෙයක්. ඇහැට බෑ කවදාවත් ඇහැ ඇතුළ බලන්න. ඇහැට සාපේක්ෂව බාහිරයි. දැන් එතන ඒකත් ධර්මයේ පැහැදිලි කරනවා අපි ඔය අජ්ජත්ත බහිද්ද කියලා බෙදන්නේ ඒකෙත් ඇත්ත නොදන්න කමට. ඒක වෙනම ඒක මම මෙතන පටලවන්නේ ඒක වෙනම කියලා තියෙනවා. හරි. දැන් නුවණක් එනවද අජ්ජත්ත බහිද්ද එකට බලන්න පුළුවන් මොන රූපයක් දැනගත්තා. ධර්මතාවය එකයි ඔන්න සමුදේවය එකට දකිනවා. ඕනම ලෝකෙට අයිති රූපයක. ශරීරය වෙන්න පුළුවන් අපේ අජ්ජත්ත එක වෙන්න පුළුවන් බහිද්ද වෙන්න පුළුවන් මේ එකම ඇහි ධර්මතාවයේ මුලාව හින්දානේ ওই දෙකම පිහිටි. හැබැයි මම මේ කියා දුන්නේ ඇහි බලන්න විතරයි. දැන් මොක අනිත් ආයතන වලටත් එය දන්නවද? ඔය ශරීරය අපි ඇහින් විතරක් නෙමෙයි දැනගන්නේ. අනිත් ආයතන වලදීත් දැනගන්න. ආයතන පිළිබඳ නුවණ කොයි ආයතනින්ද දැනගත්තේ කියලා ආයතනය ගැන නුවණ දාන්න. එදාට කියත හැකි යන සමුදේ පස්සේ සමුදේ ධර්මානුපස්සීව මේ සමුදේ කියලා ධර්මතාවයක් තියෙනවා. වය ධර්මානුපස්සීව විහෙරති. සමුදේ වය ධර්මානුපස්සීව විහෙරති එකට එනවා සම්මාදිට්ඨිය. ලෝකෝත්තර දැක්ම තියෙන කෙනාට. ලෝකෙට ආйти දැක්මදී අරකට යන්න බෑ. ලෝකෝත්තර දර්ශනයේ තියෙන කෙනාට පුළුවන් සමුදේ වය ධර්මානුපස්සීව ඉන්න. යාගේ ප්‍රතිඵලයේ තමයි නැතිංචි ලෝකේ උපාදීයති කියන මට්ටමට එනවා. මේ ලෝකේ රූප කියලා දෙයක් කිව්වද කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අල්ලගන්න. සමුදේ තීරකම් විතරයි ඕවා. සමුදේ නැති උඩ දාසක නැතිංචි ලෝකේ උපාදීයති කියලා. එදාට කඩලා බින්දලා බලන්න රූප ඉතුරු වෙන්නේ නැහැ. ධාතු කලාප හොයන්න රූප ඉතුරු වෙන්නේ නැහැ. ලෝකෝත්තර දර්ශනයේදී එතකොට කාම භූමිය ඉක්මව යන රූප භූමියක් ඉක්මව යන්න පුළුවන්.
නාම රූප කියලා බලන්න දෙයක්
නෑ. කියනවා අපි හිතන් ඉන්න ඒව නෙමෙයි. ලෝකෙට අයිති මට්ටමින් හිතන ඒ වලින් එහාට යනවා. ඔය කිව්වේ තව විදිහකට නාම රූප බල නැහැ. ඔය තව භාෂාවකින් කිව්වේ නාම රූප බල නැහැ. රූප කියන්නේ මොනවද? සතර මහා ධාතුයෙන් හැදිච්ච දේවල්. නාම කියන්නේ මොනවද? ඇස් මෙහිතේ තියෙන දේවල්. ඔය දෙක වෙන් කිරීම මේකනේ. නාම රූප පරිච්ඡේදයට තමයි ඔය යන්නේ. හැබැයි අර කරපු එක නෙමෙයි. ලෝකෝත්තර දෙක.
මෙහිතේ බාහිර තියෙන දේවල් තමයි නාම රූප.
ඒකම තමයි ලෝකෝත්තර පැත්තෙන් කලේ දැන්. ඒ ඉස්සර කලේ ලෝකෙටයි දැන්. රූපේ තියනවා කියලා හිතාගෙනනේ ඒකලේ. දැන් රූපේයි රූප සමුදයයි අත්තංගමයයි. අර අනිච්ච සංඥාව ඔය වැඩි වෙයි. රූපේ අනිච්ච සංඥාව ඔය වැඩි වෙයි බුදුහාමුදුරෝ කියපු විදියට. අපි දන්න අනිච්ච සංඥාවනේ ඉස්සෙල්ලා වැඩි. එරණා ඔන්න ඕකට තමයි අපි බුද්ධ දේශනාව අපිට ඕන විදිහට ගලපලා අරන් හරියන්නේ නැහැ නේද? දේශනාව අපි හැදෙන්නේ. දේශනාව තේරුම් ගන්න අපි උත්සාහ කරනවා. අපේ මතයට දේශනාව ගලපගෙන හරියන්නේ. ඈ තියෙන රූපෙට ධර්මයේ ගලපලා හරියන්නේ නැහැ. තියෙන රූපේ අනිත්‍ය කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ අනිත්‍ය රූපේ දකින්න. ආයතන කුසල. ආයතනය දැනගන්න. දැන් ඔන්න ඔය අවබෝධය ඇතුව ඔය පොත් ටිකක් කියවන්න. ඔය අවබෝධය ඇතුව කියවන කොටයි නැතුව කියවන කොටයි ලොකු වෙනසක් තියෙනවා අහකට පොළොවයි. මේ කියන ඒවා තේරෙන්නේ. අපිට තියෙන එකට නිගලපන්න. අපේ තියෙන දෘෂ්ටි ටික අයින් කරලා බලන්න අපි පුරුදු වෙලා නැහැ. අංකේ බණ අහන්න පුරුදු වෙලා නැහැ. අපට ඕන බණ තමයි අපි අහන්නේ. සාමුද්‍රෝ බොඩ බඩ කිව්වත් අපි අහන්නේ අපිට ඕන බණ. මොහොතයක් කියලා. අපිට ඕන ටික පැත්තකින් තියලා අපේ දෘෂ්ටි ටික පැත්තකින් තියලා ධර්මය දකින්න උත්සාහ කරන්න ඕන. හොඳයි. ඔතන දැන් යම් කිසි හිතන්න දැක්මක් එන්න ඇති කියලා මං හිතනවා. හරි. ඔය දැක්ම ඇතුක ධර්ම කරුණු ඔය ඕන පොතක තියෙනවා ධර්ම. අපේ මනස ඕක දකින්න ලෑස්ති නැති එකයි මේ ප්‍රශ්නේ. මං හිතනවා සුදස්සන හාමුදුරන්ගේ පිටිගල හාමුදුරන්ගේ ওই ධර්මතාවය තියෙනවා හැම එකකම.
ඥානපසනියත්
හැම එකකම. හැබැයි අපිට මේකමදි තව එකක් ඕන. අරබණ හොඳයි ඊට වඩා. අරබණ හොඳයි. අලුත් බණක් කිව්වා ඕකම වුණා. පරණ බණවත් හරියට ඇහුණා. තමන්ගේ දෘෂ්ටි ටික අයින් කරලා ඇහුණා මේ ධර්මයේ තියෙන.
කායර ප්‍රශ්නා පුතේ ඔක්කොම කරගන්න පුළුවන් කියලා
අංශක වාරක් කිව්වා. ඔව්. මේ රූපය පිරිසිඳ දැක්කොත් අනාගාමි වෙනකන් යන්න පුළුවන් කියලා කියනවා නේද? අපිට අනාගාමි කියලා සෝවන් වෙන්නවත් යන්න බැරුව ඉන්නේ රූපේ. ඒකයි මේ සම්මා දිට්ඨිය කියන එක මේ අපට පේන්නේ නැති හැංගිච්ච පොඩි දෙයක් තියෙනවා. ගැඹුරු දෙයක් නෙමෙයි. පොඩි දෙයක් තියෙනවා. මේ බලන විදිහයි පොඩ්ඩක් වෙනස් කරගන්න. අපි හැමතිස්සෙම ලෝකෙට අයිති දැක්ම කියන්නේ මොකක්ද කියලා අඳුරගන්න. ඒක අඳුරගන්නකොට ඒ අඳුරගන්න පුළුවන් වෙන්නේ ලෝකෝත්තර පැත්ත පේනකොට. අර කතාව කිව්වේ ওই දෘෂ්ටියේ ඉඳන්නේ කියලා ඔන්න දැන් කියන්න පුළුවන්. කවුරු හරි රූපයක් ගැන කියනකොට ඕක කියන්නේ රූපේ තියනවා කියලා හිතාගෙන කියලා බය නැතුව කියත හැකි නේද? ඇහැට මුලා වෙලා. ආයතන මුලා වෙ ඉඳන්නේ ওই කතාව කියන්නේ. ඕක ධර්මෙ වෙන්න පුළුවන්. කියන මට්ටම තේරුම් ගන්න. හ්ම්? වෙලාව හරි ඇති නේ. හොඳයි. මම හිතනවා ওই ටික ඇති වෙයි මේ. ඈ? අදට නෙමෙයි. ධර්මයේ දකින්නම ඇති වෙයි. ආයි ඊළඟ දවසේ නොවෙන්නම ඇති. හරියට ඒ ලෝකෝත්තර දර්ශනේ ඇති කරගන්න ඕක. හොඳයි, එහෙනම් අපි දැන් සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල අපි භාවනාවල යෙදුණා. හොඳ සීලයක් රැකුණා. දැන් හිතලා බැලුවොත් ආපහු නේද? මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා. ඔව්, සමාධිය වැඩෙන ඒ කුසල් සිද්ධ වුණා, ප්‍රඥාව වැඩෙන කුසල් සිද්ධ වුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගන්න. මම ඔන්න තේරුම් ගන්න මහානිසංස කුසල් වල වෙනස. මේක නිවන් දකින්නකම්ම උදව් වෙනවා. අනික් කරන පූජා පුද පූජා ඔක්කොම ඒවා තේරුම් ගන්න. මේක යම් කිසි දවසක නිවන් අවබෝධ කරනකම්ම විපාක දෙන්න ශක්තියක් තියෙනවා. ඒකයි ඒවට මහානිසංස. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනවා නේ, ඒ සමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු ආසනාව වේවා. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස්කරගත් පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිබ්බානපත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු ආසනා වේවා. සතං සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු. යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු. යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු. යාව නිබ්බානපත්තිය. ඒ වගේම අපේ තියෙන අවිද්‍යාව දැන් ටිකක් තේරෙන්නේ නැති අවිද්‍යාව. අවිද්‍යාවෙන් හදන දේවල් සංඛාර. එළිය හදපු ඒවා ඔක්කොම සංඛාර නේද? අවිද්‍යාපච්චයා සංඛාර තමයි ලෝකේ. එතකොට ඒ සංඛාර ලෝකේ අවිද්‍යාවෙන් හදපු ලෝකේ. ඒක ඇත්ත ඇති හැටි මොකද්ද? අනිත්‍යයි අපව දුකටපත් කරන. පැහැදිලිද? ඊළඟට මේ ධම්ම. හිතට පෙන්වපු දෙන්නේ ධම්ම. එහෙන් දැක්කට හිතෙන්නේ හැදුයි. නේද? ධම්ම. ඔයි කිසිම ආත්ම ස්වභාවයක් තියනවද? එළියෙන් තිබ්බොත් මේ ආත්මමෙන් හිතේ හදපු දෙ හිතෙන්න නැති වුණා. හීනයක් විතරයි. ඒකට සබ්බේ ධම්මා අනාත්තාති. ඔය ඇත්ත ඇති හැටේට තේරුම් ගන්න මොකෙන්ද නුවණින්. යදා පඤ්ඤාය පස්සති. යාව දේව ඥානමත්තාය. යදා පඤ්ඤාය පස්සති. ඒකට අත නිබ්බින්දති. අතාරිනවා. කලකිරිලා අතාරිනවා. මෙච්චර කල මේ මොන මුලාවකින්ද ওই දුකට අහු වෙලා හිටියේ? මෞඩගන්ට. වතුරට එවෙන බල්ලා වගේ. කලකිරෙන. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි. පෙරුවන් සරණයි.
ඊළඟට 20 වෙනිදා
මේ මාසේ 20 වෙනිදා මේ දින